ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා,
ගරු කාර්ක සභා සභාපතිතුමනි, හරින් ප්‍රනාන්දු අපේ මිත්‍ර මන්ත්‍රීතුමා, එතුමා කතාව පටන් ගත්තෙම අද මම වැදගත් කතාවක් කරන්න යන්නේ මඩ කතාවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එතුමා අවංකව පිළිගත්තා වෙනදට නම් කරන්නේ ඒ වගේ මඩ කතා තමයි කියලා. ඒ නිසා මට නම් දැනුනේ හරින් මන්ත්‍රීතුමනි ඔබතුමාගේ කතාව ඇහුවම ඒකේ මුළු සාරාංශ කරලා ගත්තොත් ඔබතුමා කියන්නේ මම ෆේල් වුණා මෙන්න මේ හින්දා කියලා. ඔබතුමා කියන්නේ ඔබතුමා ෆේල් වුණා එකක් හිටපු ජනාධිපති හන්දා, අනිත් පැත්තෙන් අකිල විරාජ් කාර්යව සම්බන්ධ. අධ්‍යාපන ඇමති ටැබ් ගෙනල්ලා හොරකම් කරයි කියලා කිව්වේ ඒක. හැබැයි මං අගේ කරනවා ඔබතුමා ඒ ආණ්ඩුවේ ඉඳගෙන ඒ කාලෙදිම ඕක කිව්වනම් අපිට නම් ඇහුන්නේ නැහැ. දැන් ඔබතුමා මන් දන්නේ කාට කිව්වද කියලා. දැන් මම ගාව තියෙනවා ලංකාදීප ඔන්ලයින් ඔබතුමා ඇමති හැටියට ඉන්න කාලේ ගිය වාර්තාවක්. ඒක තියෙනවා මෙන්න මෙහෙම. සීගිරිය යෝන්පුරයේදී Google ලූන් බැලුනේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට නියම සිටියේදී එම බැලුනේට හුලම් පිරවීමේදී බටේක ගැටි කුලංගිය බවත් ඒ අනුව බැලුනේ ගුවන්ගත කිරීම පමාවන බවත් ශ්‍රී ලංකාවට පැමිණි Google කණ්ඩායම කියයි. පොළොවේ වායු ගෝලයට ඉහළ අපරිවර්ති ගෝලයේ බැලුන රඳවා එමගින් ලොව කෝටි 5ක් වෙසෙන දුෂ්කර ප්‍රදේශවලට ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීම, මෙතන තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා ඉතා අඩු මිලට නොමිලේ නෙවෙයි අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම වැඩපිළිවෙලයි. ශ්‍රී ලංකාව Google සමාගම සමග මේ සඳහා එක්ව සිටි අපවර්ති කලාපය යනු බොහෝ ගුවන් යානා පියාසර කරන අහස්තලයයි. එම අහස කිලෝමීටර් 10ක් ඉහළින් පටන්ගෙන කිලෝමීටර් 50ක් දක්වා පැතිර පවතී. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට සහභාගී විය. ඒ අර බැලුම පිපුරුණාට පස්සේ තිබ්බ සාකච්ඡාව. ඊළඟට මම මේ ටික මට විනාඩි 15යි තියෙන්නේ හරින් මන්ත්‍රීතුමා. ඊළඟට තව තියෙනවා කොළඹ ටුඩේ. මම මේවා ඔක්කොම සභාගත කරනවා. කොළඹ ටුඩේ එකේ තියෙනවා ආයේ ලංකාවේදී බැලුම් උඩ හරින්නේ නැහැ. හුලංගිය Google බැලුම ගැන ඇමති හරින් කියයි. මින්පසු Google බැලුම් ශ්‍රී ලංකාවේදී ගුවන්ගත නොකරන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ සීගිරිය යෝන්පුරයේදී සැලසුම් කළ පරිදි Google බැලුනේ ගුවන්ගත කිරීම නොහැකි වීම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙවැනි බැලුම් ගුවන්ගත කිරීමට මෙරට පහසුකම් නැති බව මූලික බොරුවක් කියන කරකතානාගතුනි. මේක රටට වටින දෙයක්. ඒක මම පොයින්ට් එක මගේ නම කිව්වා.
ඒක ප්‍රකාශ කරන්න.
මගේ නම කිව්වා. දරු කතානාගතුනි ඒ කියන ලංකාදීප පත්තරේ එහෙමකක් තියෙනවා නම්
මම
ආයෝජනය කර ඇති Google ලූන් ව්‍යාපෘතිය මුලින්ම මෙරටට ලැබීම ගැන සතුටු වන ලෙසද අමාත්‍යවරයාද ඉල්ලා සිටියේ. ඊළඟට තව ප්‍රවෘත්තියක් තියෙන මෙන්න මේ වාර්තාව මම මේ ඔක්කොම සභාගත කරන Gossip Lanka News. ඒක කියන තමා Google බැලුම් ක්‍රමය අනුව Wi-Fi ලබා දීම ක්‍රියාත්මක කිරීමට සූදානම් නමුත් ජාත්‍යන්තර විදුලි සංදේශ වෘත්තීය සමිති සංගමයේ ඊට වාර්ණයක් පැනව බැවින් ඒ ක්‍රියාත්මක කිරීමේ හැකියාව අහිමිව ගිය බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියයි. තව එකක් තියෙනවා මම ඒක කියලා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නවත්වනවා. මේක තියෙන්නේ හිටපු ගමන් බිමට වැටුණු Google බැලුමේ ඇත්ත කතාව ඩිජිටල් නැමැති හරින් හෙළි කරයි. කොච්චර වැටුණත් පෙට්ටි ආරක්ෂා කරගන්න යෝනි සීගිරිදි මේක ආයේ පුම්බල උඩ යවනවා. Google එකෙන් ලංකාවටම අන්තර්ජාල පහසුකම් දෙන්න කියලා බැලුන් එකක් උඩ යවුවා. ඔබට මතක ඇති. ඕක එක දවසක රෑ ගම්පොළ පැත්තට කඩාගෙන වැටලා තිබ්බා. ඉතින් කට්ටිය ඕකට එක එක කතා කියන්න ගත්තා. සමහරු කිව්වේ පටන් ගත්ත ගමන්ම වැඩේ අවුල් වුණා කියලා. ඒත් ඇත්තට මේක කඩා වැටුවේ නෑ, ගොඩ බැස්සුවා කියලා ඩිජිටල් ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයා කීවත් සමහරු එක පිළිගත්තේ නෑ. ඔය ප්‍රශ්න ඔක්කොම දින නිසා මේ බැලුන් එකේ ඇත්තම කතාව අහන්න හිරු Gossip අපිට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහත්තයෙක් සංවාදයක නිරත වෙන්න පුළුවන් වුණා. ඔහු මේ ගැන කියන්නේ මොකද්ද කියන්නේ කොතර වැටුණත් පෙට්ටි ආරක්ෂා කරගන්න යෝනි කියලා. ගරු කාර්ක සභා සභාපතිතුමනි, එතුමාගේ කතාව පුරාම තිබ්බේ එතුමා ෆේල් උනේ ඇයි කියන්නේ කොහොමද උනේ කියන එක. එහෙම ෆේල් වෙච්ච අය අවුරුදු 4 මාර බැලුම් උඩ යව බිම්මට්ට කතා පවත්ත හිටපු අය දැන් මේ අපේ ජනාධිපතිතුමාට උගන්වනවා ලංකාව ඩිජිටල් කරන්නේ කරන එක ගැන. ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේ වන විටත් අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකා කීපයක්ම අනුමත කරලා තියෙනවා මේ රටේ ඩිජිටල් කරණයට අදාළ ඉතාම වැදගත් පියවර රැසකට. මේ අයවැයට පෙර ඒකට ඕන කරන මූලික පදනම දාන්න, ඒකට ඕන කරන මූලික අඩිතාලම දාන්න අවශ්‍ය කරන බොහෝ පියවර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවලින් අරගෙන තිබෙනවා. අපි සන්තෝෂ වෙනවා හරින් ප්‍රනන්දු මන්ත්‍රීතුමා මොකද ඩිජිටල් කරණයට අදාළව කාර්යසාධන බලකාය අපි හිටුවන්න කියලා වැදගත් යෝජනාවක් කළා. ඒ යෝජනාව කිරීම පිළිබඳව මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එවැනි විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලගේ එවැනි සාධනීය අදහස් තියෙනවා නම් ඒවත් උකහාගෙන මේ රටේ ඒ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් කියලා මම විශ්වාස කරන නිසා. ගරු කාරක සභා සභාපතිතුමනි, සමහරු මතයක් හදාගෙන යනවා මේ ආරක්ෂක අමාත්‍යංශයට ඉතා විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කරලයි කියලා. මං හොයලා බැලුවා ජනාධිපති ලේකම් කාර්යාලයට ගත්තොත් 2019ට සාපේක්ෂව මිලියන 400කට වඩා අඩුවෙන් තමයි මුදල් වෙන් කරලා තිබෙන්නේ. මිලියන 400කට වඩා අඩුවෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ. ආරක්ෂක අමාත්‍යංශය ගත්තත් මේක ඇතුලේ තියෙනවා ආරක්ෂක හමුදා කටයුතු පමණක් නෙවෙයි, මේක ඇතුලේ තියෙනවා ආපදා කළමනාකරණය, ඒ වගේම දිස්ත්‍රික් පරිපාලනය, මේ ආදී අංශ ගණනාවකට මුදල් වෙන් වෙලා තියෙනවා. අඩු ආදායම්ලාභී යෞවන යෞවනියන් ලක්ෂයක් සඳහා රැකියා ලබා දීමට ඔවුන් පුහුණු කිරීමට වැනි කටයුතු සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 26ක මුදල මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයට අදාළ රුපියල් බිලියන 40ක මුදල මේක ඇතුලේ අන්තර්ගත වෙලා තිබෙනවා. මේ විදිහට ආපදා කළමනාකරණයට, පුරාවිද්‍යා සංරක්ෂණයට, රණවිරු සුබසාධනයට මේ එකතු කරලා තියෙන සියලු මුදල් එකට එකතු කරලා අරගෙන බලලා තමයි තමුන්වන්සල කියන්නේ ආරක්ෂක අමාත්‍යංශයට යුද්ධ කාලයටත් වඩා මුදල් වෙන් කරලයි කියලා. ගරු කාරක සභා සභාපතිතුමනි, අපි තාම හොඳින් පිළිගත යුතු කාරණයක් තිබෙනවා. මොන පැත්තෙ හිටියත් කුහක නැත්තම් වර්තමාන ජනාධිපතිතුමා අපි අභියෝග කරනවා විරුද්ධ පක්ෂයට, එතුමා මේ රටේ මහජන මුදල් මේ ගත වෙච්ච අවුරුද්දක කාලය තුළ එක සතයක් හරි අයථා ලෙස පරිහරණය කරා කියලා කාට හරි කියලා පෙන්වන්න ඔප්පු කරන්න පුළුවන් නම් තමුන්වහන්සේ යෝජනා කරන ඕනම දඩුවම විඳින්න අපි ලෑස්තියි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපති ධූරයට ආවට පස්සේ කලින් කිව්වේ නෑ මන්දිරයට යන්නේ නෑ කියලා. කලින් එහෙම පොරොන්දුවක් දුන්නේ නෑ. හැබැයි එතුමා අදත් ඒ තනතුරේ වැඩ කරන්නේ මිරිහානේ තමන් කලින් ඉඳන් ජීවත් වෙච්ච ගෙදර ඉඳගෙන. පැඟිරිවත්තේ කලින් ඉඳන් හිටපු ගෙදර ඉඳගෙන. එතුමායි එතුමගේ මැතිණියයි ඒ කිසි දවසක ඒ ලැබිච්ච තත්වය තමන්ගේ බලය විහිදුවාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම වාහන සංඛ්‍යාව අනවශ්‍ය මහජනතාවට පීඩාවක් ගෙන දෙන ආකාරයට පරිවාර රථ රැසක් සමග අනවශ්‍ය වාහන ප්‍රමාණයක් යන ඒ ප්‍රභු රැස්වලල්ල විහිදෙන දේශපාලන චර්යාවක් එතුමා අනුගමනය කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටිය 2000කට වැඩි සේවක සංඛ්‍යාවක්, අද එතන ඉන්නේ 250ක්. ඒ 2000කට වැඩි සේවක සංඛ්‍යාව වෙනත් තැන්වලට අනුයුක්ත කළා. ජනාධිපති ලේකම්වරයාට තිබුණ අසීමිත වාහන ප්‍රමාණයක්, ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් අමාත්‍යංශ සහ වෙනත් අංශවලට බෙදා හැරියා. ඒ වගේම එතුමාගේ රාජකාරිමය කාර්යයන් සඳහා මිස වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් කිසිම කාරණයක් වෙනුවෙන් තමන්ට වෙන් වෙලා තියෙන බලය එහෙම නැත්නම් මහජන ධනය පාවිච්චි නොකරන රාජ්‍ය නායකයෙක් බව අපි ඉතාම වගකීමෙන් සහ බය නැතුව ඒ ගැන ඉතා ඌනකමින් අවධාරණය කරනවා. අද ඒ ආදර්ශය අපිට ලැබිලා තිබෙනවා. රටකට රාජ්‍ය නායකයෙක්ගෙන් පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ ආදර්ශය. මේ රටේ මහජන ධනය අර පිරිවැස්මෙන් පාවිච්චි කිරීමේ ආදර්ශය, ඒ තමන්ට ලැබිච්ච බලය ධනය ක්‍රැස් කිරීමේ පොටක් පාදා ගැනීමේ මාවතක් බවට පෙරළ නොගැනීමේ ආදර්ශය අපි ඉතාම සතුටෙන් කියනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ආදර්ශය අපට දීලා තිබෙනවා. එදා යුද්ධයේ තියෙන වෙලාවේ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන්, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමන් මේ සහෝදර සම්බන්ධය තමයි ඒ යුද ජයග්‍රහණයේ ප්‍රධානතම හේතුව වුණේ, සාධකය වුණේ. ඒ සහෝදර සම්බන්ධය තමයි 30 අවුරුදු සාපරාදී යුද්ධෙන් අපිට එළියට එන්න පොටපාදලා දුන්නේ. අද ඒ සහෝදර සම්බන්ධය වෙනත් ආකාරයකට ගොඩනැගිලා තිබෙනවා. රටේ ජනාධිපති බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වෙලත්, ගරු අග්‍රාමාත්‍ය හැටියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් පත් වෙලා ඒදා යුද ජයග්‍රහණයට හේතු පාදක වෙච්ච අත්‍යන්ත බැඳීම, අත්‍යන්ත වැදගත් සාධක දෙක අද මේ රට ඉදිරිපිට තිබෙන සෙසු අභියෝග ජය ගැනීම සඳහා වූ ඒ හා සමානම බලපාන්නා වූ සාධක දෙකක් බවට පත් වෙලා තිබෙනවා. අපි දන්නවා ගරු කාරක සභා සභාපතිතුමනි, පහුගිය දවසක දෙමළ ජාතික සන්ධානයේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමාලා උසාවියට ගිහිල්ලා කොටි සංවිධානයේ මියගිය අය සමරන්න අයිතිය ඉල්ලා හිටියා. යාපනයේ උසාවියට ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹින් ඉඳන් ගියා. අධිකරණයේදී තර්ක කළා. සුමන්ත්‍රණ මන්ත්‍රීතුමාලාගේ නීති තර්ක වලට ප්‍රතිවිරුද්ධව තර්ක කළා. ඒ අනුව තමයි යාපනයේ උසාවිය අධිකරණයේ දුන්නේ නඩු තීන්දුව. එවැනි වීරුස සමරු පවත්වන්න කිසිම ලෙසකින්වත් පුළුවන්කමක් නැහැ කියලා. වෙනදා අර මීට කලින් කතා කරපු ඩිජිටල් මන්ත්‍රීතුමාගේ කාලේ ඔය වගේ දෙයක් වුණා නම් කොළඹ නීතිපති කාර්යාලයෙන් බලු බල්ලෙක් යන්නේ නැහැ යාපනයේ උසාවියට. එමනම් ඒ ත්‍රස්තවාදීන සමරන කාර්යයට ඉඩ දීලා වෙන්නේ ඉඩ හැරලා බලාගෙන ඉන්න එක කරන්නේ. අද මේ රටේ නීතියට අභියෝග කරන්න කැමති විදියට අභියෝග කරන්න හැමෝටම කාට කාටත් පුළුවන් වෙන විදියට නෙමෙයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය, ඒකත් එක්ක මේ රටේ ඇතිවෙච්ච මහා බලවත් කම්පනය, ඒ බලවත් කම්පනයත් එක්ක ජාතික ආරක්ෂාව පිළිබඳව ඇතිවෙච්ච විශාල හිස්තන, ඒ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇතිවෙච්ච හිස්තන ඉතා විශාල හේතුවක් වුණා ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙක්ව මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරන්න ඕනේ කියලා මුළු මහත් රටම හිතන්න. ඒ මගින් ජනාධිපතිතුමාම ඒ පුටුවට ගෙනාපු මහජනයා බලාපොරොත්තු වෙනවා ඒ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ නියම වග උත්තරකාරයෝ ටික නීතිය හමුවට ගෙනලා දඩුවම් කරන දවසක් දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම සහරාන්න වගේ ත්‍රස්තවාදී නිර්මාණය කරන්න බලපාපු ඒ ගර්භාෂය, ඒක අරාබි පාසල කියලා හඳුන්වන පාසල වෙන්න පුළුවන්, මද්‍රසා පාසල කියලා හඳුන්වන පාසල වෙන්න පුළුවන්. දැන් අර නීතිඥයෙක් අත්තරංගුව ඉන්නවනේ සිස්පුල්ලා කියලා, ඒ නීතිඥයාගේ පාසලක් තිබුණානේ. ඒ පාසලේ ඉගෙනගත්තු පොඩි ළමයි ඇවිල්ලා කිව්වනේ සහරාන් ආවා දේශන තිබ්බා අවි ආයුධ පුහුණුවක් දුන්නා කියලා. ඒ ළමයි කට උත්තර දුන්නා. එතකොට සහරාන්ල නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිර්මාණය වෙන ගර්භාෂයක් තියෙනවා, අන්තවාදී ගර්භාෂයක්. බෞද්ධ හරි කිතුණු හරි දහම් පාසලේ උගන්වන්නේ අන්‍යාගමිකයව මරන්න, බෙලි කපන්න. හින්දු දහම් පාසලක උගන්වන්නේ නැහැ අන්‍යාගමිකයව ජාතිකයව මරන්න, බෙලි කපන්න. LTT ත්‍රස්තවාදය තිබ්බට ඒකට හින්දු පල්ලිය හින්දු කෝවිල සම්බන්ධ නැහැ. ඒ නිසා ඒක වෙනම දේශපාලන ව්‍යාපෘතියක්. නමුත් මෙතන තියෙන්නේ ආගමික ස්වරූපයෙන් මේ අන්තවාදය හා ත්‍රස්තවාදය නිර්මාණය වෙන්නේ. දැන් පකිස්තානයේ ගත්තොත් මද්රසා පාසල් තහනම්. හේතුව පකිස්තානයේ දැනට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරපු සියලුම දෙනා මද්රසා පාසලක ඉගෙන ගත්ත අය. ඔය පාසල් කොට ඔයා උගන්වන්නේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. මොන විස පොවනවද දරුවන්ට කියලා කවුරුත් දන්නේ නැහැ. අරාබි පාසල් කියලා මොන විස පොවනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ විස පොවේවට පස්සේ දරුවෝ නොදන්න දෙයියෙක් ගාවට යන්න බෝම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුණම ඒකට පුදුම වෙලා ඇති වැඩක් නැහැ. ඒ නිසා මේ රටේ පොදු ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් නිර්මාණය කළේ, ජනාධිපති පුටුවේ වාඩි කරවන්න තීන්දු කළේ සහරාන්න පිටිපස්සේ හිටපු අන්තවාදී කල්ලි ටික අත්අඩංගුවට අරගෙන හිරේට දාන්න විතරක් නෙවෙයි, ඒ සහරාන්න නිර්මාණය කරන ගර්භාෂය අද ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න. එහෙම වුණොත් විතරයි දීර්ඝකාලීන සමාජීය ස්ථාවර භාවයක්, සාමකාමී තත්වයක්, සිංහල දෙමළ මුස්ලිම් අපිට බියසක නැතුව බෞද්ධයට පන්සලට, ඉස්ලාම් බැතිමතාට පල්ලියට, කිතුනුවට දේවස්ථානයට, ඉස්ලාම් හින්දු ජාතිකයාට කෝවිලට ඒවට යන්න පුළුවන් වාතාවරණය හැදෙන්නේ එහෙම වුණොත් විතරයි. ඒ නිසා ගරු කාරක සභා සභාපතිතුමනි, අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වෙනුවෙන් දැනට ජනාධිපති කමිසමක් ක්‍රියාත්මක වෙනවා. ඒ කමිසමේ ඉතා විශාල වැදගත් තොරතුරු අද අනාවරණය කරගෙන තියෙනවා. ඒ වැදගත් තොරතුරු කොමිසම වාර්තාව හැටියට එළියට ආපු ඒම සමගම ඒ දෙන නිර්දේශ අනුව බලවත් පියවර රැසකට යන්න සූදානමින් ඉන්නවා. ඒ විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් එතුමන්ගෙන් ඉල්ලා හිටින ප්‍රධාන දේ තමයි අන්න අන්තවාදී ත්‍රස්තවාදයත්, ඒ අන්තවාදී ත්‍රස්තවාදයේ උපත ලබන්න බලපාපු ගර්භාෂයත් නැති කළ යුතුයි. ඒක අපි කාගේ සංහිඳියාව වෙනුවෙන්, ඒක අපි කාගේ සාධාරණ ජීවන පැවැත්ම වෙනුවෙන්. එහෙම නොවුනොත් ඒකෙන් අනාරක්ෂිත භාවයට පත් වෙන්නේ සිංහල දෙමළ ජනයා විතරක් නෙවෙයි, මුස්ලිම් ජනයා පවා ඒකෙන් අවදානමට සහ අනාරක්ෂිත භාවයට ඇදගෙන වැටෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු කාර්ය සභා සභාපතිතුමනි, අද අපේ රට අපි කොහොම බැලුවත් අපි දන්නවා ජාත්‍යන්තරව ගත්තොත් මේ රට කෙරෙහි තිබෙන අවධානය ඉතා ඉහළයි. අපි උපාය මාර්ගිකව ඉතා වැදගත් තියුණු තැනක පිහිටපු රටක්. ඉන්දියානු සාගර කලාපයේ බලතුලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතාමත් වැදගත් භූමියක්. ඒ නිසා තමයි ඉන්දියාව අපි කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදය අපි කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ. චීනය අපි කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා අපිට තිබෙනවා අභියෝගයක් අපේ රටේ ස්වාධීනත්වයේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමේදී මේ කිසිම බලවතෙකුට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවී අපේ ආරක්ෂාව අපේ ස්වාධීන පැවැත්ම ආරක්ෂා කරගනිමින් තහවුරු කරගනිමින් ඉදිරියට ගමන් කිරීමේ වගකීම අපට තිබෙනවා. ඉතාම කඩකාඩුදායකයි කියන්න පහුගිය ආණ්ඩුව මංගල සමරවීර හිටපු විදේශ ඇමතිවරයා ඒ වෙලාවේ විදේශ අමාත්‍යාංශ ලේකම් හැටියට හිටපු
කවුද පාර්ලිමේන්තුවේ හිටිය ජයන්ත
විදේශ අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා ඒ අය ඒ වෙලාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට බලපෑම් කරලා සෝපක් ගිවිසුමාසම් කරන්න පියවර ගත්තා. ඒ විදියට ක්‍රමානුකූලව ලංකාව ජාත්‍යන්තර බලවතුන්ගේ ගොදුරු බිම බවට පත්වෙන්න ඉඩ හැරියා. ඒකට ඕන කරන වාතාවරණය හදාගෙන ආවා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඒ සමස්ත වැඩපිළිවෙලෙම එක කොටසක් මිස ඒකෙන් වියෝ වෙච්ච එකක් නෙවෙයි. ඒ උගුලෙන් මේ රට ගැලවෙන්න පුළුවන් උනේ ඒ ආණ්ඩුව තිබ්බනම් මෙලහකට ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක MCC ගිවිසුම අත්සන් කරලා ඉවරයි.
ඔබතුමයි කාලය
අමාත්‍ය මණ්ඩලයට ගෙනාව ඡන්දෙට ඔන්න මෙන්න තියදී MCC අත්සන් කරන්න කැබිනට් පත්‍රිකාව. නමුත් රටේ ඇතිවෙච්ච ජනතා ක්‍රියාකාරීත්වයත් එක්ක ඒක වළංගු අනුමැතියක් බවට පත් වුණේ නැහැ. ඒ ඊට පහුවෙනදා ඡන්දෙන් ජනාධිපතිවරණය දිනන්නේ මෙතුමන්ලා නම්. එහෙනම් මේ වෙනකොට MCC අත්සන් කරලා ඉවරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ ජාත්‍යන්තර උගුලට අපේ රට වැටෙන්න දෙන්නේ නැතුව ජාතික ආරක්ෂාව අංක එකට තබාගෙන ඒ වගේම නැවත කවදාකවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් නිර්මාණය නොවන පරිසරය හැදීම සඳහා ඉතා බලවත් පියවර රැසක් ගනී කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ වගේම ඉදිරියේ ගෙනෙනු ලබන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කරන්න කවර බලවේගයකටවත් බැරි වෙන ආකාරයේ ස්ථාවර වාතාවරණයක් ගොඩනගන්න අපි සියලු දෙනාම කැපවෙමු කියලා ආරාධනා කරමින් මාමගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කවුද? නලින් බණ්ඩාරගරු.
ගරු
නියෝජ කාර්ක සභ
කතානායකතුමනි.
නියෝජ කතානායකතුමා මූලාසනට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජයතු ජනාධිපතිතුමාගේ අද දිනේ වැසීර්ෂය පිළිබඳව කාරක සභාවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. හිටපු මෙට කලින් කතා කරපු ඇමතිතුමා සහරාන් ගැන කිව්වා. එකට වචනයක් කතා කරන්න ඕන. මොකද සහරාන් මතින් තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. දැන් තවත් සහරාන් ගැන කියන එකනේ මේ වෙන්නේ. මේවට දඩුවම් දීම කරන්න ඕන. අපි දන්නවා ඊයේ දිනේ මම දැක්කා මේ සහරාන්ගේ ප්‍රහාරයේ එක්තරා ජවනිකාවක කොටස්කරුවෙක් නළුවෙක් බවට පත් වෙලා හිටපු නාමල් කුමාර වීඩියෝ එකක් නිකුත් කරලා තිබුණා. ඒ වීඩියෝ එකේ බරපතල කරුණු කාරණා ගණනාවක් කියවුණා. මං ගරු සභානායකතුමා ඉන්නවා, රජය අවධානය යොමු කරන්න ඕන කාරණයක්. නාමල් කුමාර කියනවා කරුණා අම්මාන්ට ඝාතන කුමන්ත්‍රණයක් දුන්නා කියලා කෝටි 15ක රිෂාඩ් බදුර්දින් මහත්තයව ඝාතනය කරන්න. රිෂාඩ් බදුර්දින් මහත්තයව ඝාතනය කරන්න ඝාතන කුමන්ත්‍රණයක් දුන්නා කියලා. දැන් කරුණා අම්මාන් කියන්නේ මෙතුමාලගේ ආණ්ඩුව නියෝජනය කරන සමාජිකයෝ. ඒ වගේම අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරේ. එතකොට මේවා ගැන දැන් පහම පරීක්ෂණේ පවත්වන්න ඕන. දැන් ඔහොම නාමල් කුමාර අපිට මතකයි ගිය සැරේ සහරාන්ගේ ප්‍රහාරයට මාස දෙක තුනකට කලින් මේ වගේ CD පටියාව, හඬ පටියාව, තව නොඑක් සලු පිටි මොකද්ද සලු පටහසට මර කිව්වා වගේ පටාව ඒව ඇවිල්ලා තමයි අන්තිමට මේ ජවනිකාව එළියට ආවේ. එනිසා පැහැදිලිවම අද මේ නාමල් කුමාරගේ මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණ පවත්වන්න ඕන. ඔහු SMS එකේ ප්‍රකාශ කීපයක් නෙමෙයි කිව්වේ. ඒ වගේම කිව්වා ප්‍රංශයේ පදිංචි තුසාර පීරිස් කියලා පුද්ගලයෙක් ගැන. ඉතින් ඒ ප්‍රංශයේ පදිංචි තුසාර පීරිස් කියන පුද්ගලයා ඒ සම්බන්ධව ඒ කුමන්ත්‍රණයක් කළා දෙනවා. ඌ හාමලා මේ රටට ගේන්න ඕන. අපිට මතකයිනේ KP ගෙනාව අපිට ඕවා මොනවාද කියලා පුරසාරම් දොඩපු අයට තුසාර පීරිස් හරි කවුරු හරි මේ කුමන්ත්‍රණ කරුවෙක් ඉන්නා නම් ඌව ගෙනල්ලා වහාම පරීක්ෂණ පැවැත්වීම කරන වගකීම දැන් රජයට තියෙනවා. දැන් අපි රජය නෙමෙයි සමහරට මේගොල්ලෝ කතා කරන විදිහට අපිට තේරෙනවා අපිද රජය ඉන්නේ කියලා. අපිද රජය ඉන්නේ කියලා දිනවා. අපි නෙමෙයි රජය ඉන්නේ ඔයගොල්ලෝ. ඒසාව ඔයගොල්ලෝ වහාම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඒක තමයි ඔවුන්ගේ යුතුකම. දැන් සහරාන්ගේ බිරිඳ ඉන්නෝ. ඇගේ පරීක්ෂණ කටයුතු ගියා. හැබැයි ඔහු ඇගෙන් පරීක්ෂා ප්‍රශ්න කරලා තිබුණේ රහසිගතව. දැන් මාධ්‍යට මේව එළියට එන්න ඕන. අනිත් සේරම මේව මාධ්‍යට එළියට ආවා. සහරාන්ගේ බිරිඳ කියන කාරණා ගැන අපි දන්නේ නැහැ. හිටානිද සහරාන්ගේ බිරිඳ එකපාරටම පපු අමාරුවක් හරි මොකක් හරි අමාරුවක් හැදලා මැරුණොත් කියන්න බෑනේ එහෙම වෙනෝනේ. මේ සේරම යට යනවා. ඒ වගේම සාරා කියන කාන්තාව අද ඉන්දියාවට පැනලා ගිහිල්ලා ඉන්නේ. රජයට පුළුවන් වෙනවා සාරාව ගේන්න. ඒ නිසා පැහැදිලිවම දැන් මේ බයිලකේ ගෑන්න බෑ. දැන් ආණ්ඩුවට වසරකට ආසන්න කාලයක් ගිහිල්ලා. මම මේ ඩොලා මේ ගැන කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ වැසීර්ෂය ගැන කතා කරද්දි මම කතා කරන්න මම මාතෘකාවක් තියෙනවා. ඒ තමයි හිටපු සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට අද අපනයන ආයෝජන මණ්ඩලයේ තියෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තියෙන ජනාධිපතිතුමා යටතේ. හැබැයි අපි සතුටු වෙන්නේ නැහැ මේ කාරණේ. ජනාධිපතිතුමා බැලුවට කමන්නේ නැහැ. හැබැයි ජාත්‍යන්තර වෙළඳ මේ වගේම ආයෝජනය කියන්නේ ඉතාම පුළුල් බැරෑරුම් රටේ ආර්ථිකයට බලපාන ඍජු විදේශ ආයෝජන වලට බලපාන කාරණයක්. ඒ අමාත්‍යාංශය බලන්න වෙනම ඇමතිවරයෙක් ඉන්න ඕන. අපේ කාලේ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ ඇමතිවරයා ඉදිරි මලික් සමරවික්‍රමතුමා පූර්ණ කාලීනව මේ අමාත්‍යාංශය වැඩ කටයුතු කරා. අපේ රටට මුලින්ම ඍජු විදේශ ආයෝජනයක් ආවේ 1978 ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ 1978 ඉඳන් 2014 වෙනකම් මම මේ සංඛ්‍යා ලේඛන කියනවා. ඇමරිකානු ඩොලර් මිලියන 11,584 තමයි අපේ රටේ ඍජු විදේශ ආයෝජන අවිලා තියෙන්නේ. අපේ රට අවුරුදු 1978 ඉඳන්. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 අපිට පුළුවන් වුණා ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 970ක් ගේන්න. 2016 ඩොලර් මිලියන 801ක් ගේන්න. 2017 ඩොලර් මිලියන 1710ක් ගේන්න. 2018 ඩොලර් මිලියන 2367ක් ගේන්න. 2019 ඩොලර් මිලියන 1189ක් ගේන්න. මේ වගේ සම්පූර්ණ එකතුව විදියට ඩොලර් මිලියන අපිට පුළුවන් වුණා සම්පූර්ණ එකතුව ඩොලර් මිලියන 7000කට වැඩි ප්‍රමාණයක් ඍජු විදේශ ආයෝජන ඉදිරියට ගේන්න මේ කෙටි කාලයක් ඇතුළත ඩොලර් මිලියන 7037ක් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි 78 ඉඳන් 2004 දක්වා අපේ රටට ආපු සම්පූර්ණ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 11,534යි. 2015 16 17 18 19 අවුරුදු ඒ පහ කාලය තුළ අපිට ඩොලර් මිලියන 7037ක් ගේන්න පුළුවන් වෙයි මං හිතන්නේ. අපි ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. සමහරු අය අහනවා මේ ආණ්ඩුව බලයට පත් වුණු කට්ටිය අහනවා යහපාලනේ මොනවද කරේ කියලා. අවුරුදු 1978 ඉඳන් 2015 වෙනකම් අවුරුදු 30කට ආසන්න කාලයක්, 30කට වැඩි කාලයක් ගෙනාපු ආයෝජන වලට වඩා වැඩි ප්‍රමාණයක් අපි අවුරුදු 4කින් ගෙනල්ලා තියෙනවා, 5කින් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි එක පැත්තකින් සතුටු වෙනවා. දැන් අපි ගෙනාපු ආයෝජන ඉස්සරහට array යනවා. මම දැක්කා මෙට කලින් කතා කරපු අපේ කර්මාන්ත ඇමතිතුමා ඊයේ පෙරේදා හොරණ ප්‍රදේශයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව එතුමා නිරීක්ෂණය කරා. ඉතාම හොඳයි. අපි සතුටු වෙනවා. හැබැයි අපි රටේ ජනතාවට කියන්න ඕන මේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාව මේ අවුරුද්දෙන් එහෙම හදපු එකක් නෙමෙයි ගරු එට්‍රප්පුවන් මන්තුමා, සිඩ්නි මන්තුමා, අපේ කිංස්ලි මන්තුමා, ඔබතුමාලා හිතන්න එපා කිංස් මන්තුමා, මේක මේ අවුරුද්දෙන් එහෙම හදපු එකක් නෙමෙයි. මේක 2010 කැබිනට් අනුමැතිය අරන් 2017 පටන් අරන් ගිය අවුරුද්දේ 2000 අපි බලය අතාරින්න මාසෙකට දෙකකට කලින් යනකොට අපි ටෙස්ට් රන් යනවා මේ කර්මාන්තශාලාවේ. මං ගාව ඡායාරූප තියෙනවා. මමත් මලික් සාගරණතුමත් යනකොට මේ පරීක්ෂණ මට්ටමේ තමයි තිබුණේ. එතකොට ගිය අවුරුද්ද තිබුණු රටේ ප්‍රශ්නත් එක්ක එහෙම නැත්නම් දවස් 52 කුමන්ත්‍රණය නොවෙන්න ගිය අවුරුද්දේ ජනවාරි පෙබරවාරිනකොට විවෘත කරන්න තිබුණු කර්මාන්තශාලාව තමයි ඩොලර් මිලියන තුන්සියක අපේ පොරණ වගවත්තේ ඒ කර්මාන්ත ශාලාව ඉදිකරේ. එක පැත්තකින් අපි සතුටු වෙනවා වගේ අපිට මතකයි අතීතයේ ඔකට බැන්න විදිය. අපිට මතකයි මට රෝහිත අබ්බේගුණවර්ධන මහත්තයා මේ විවාදෙදිම දැන් හරි හරි ඔයාලගේ ටයර් දැන් හම්බ වෙනවා. මේ චූටි ටයර් එකක් ගහලා පෙන්නනවා දැන් හොරණ කට්ටිය කළුතර කට්ටිය ටයර් තල්ලු කරනවා රස්සි රැකියා ගොඩාක් හම්බෙලා කියලා විහිළු කරපු හැටි. ගරු කතානායකතුමනි
පොයිට ගරු බාපතුමනි මෙතුමා මගේ නම සඳහන් කරපු නිසා ගරු මන්ත්‍රීතුමා පැහැදිලිවම 2017 තමයි මේ ෆැක්ටරිය ආරම්භ කළේ. ඒක අපි කොහෙවත් නැහැ කියන්නේ. අපි අනුන්ගේ මේ ළමයින්ට උපන්න සාතිකේ නම දෙන්න යන්නේ නැහැ. තමුණාංශලේ කාලේ හොඳ දෙයක් පටන් අරන් තියෙනවා නම් ඒක නරකයි කියලා කියන්න අපි නරුමිය නෙවෙයි. දේශපාලන වශයෙන් තමුණාංශල තමයි ගොඩක් වෙලාවට අපේ කාලේ පටන් ගත්ත ඒවා පස්සේ මේ මත්තල ගුවන්තොටුපළට ගිහිල්ලා වීගුඩ බෑවේ. ඒ කාලේ මේ ෆැක්ටරිය ගැන නෙවෙයි තමුණාංශලට විහිළු කරේ අර මොකද්ද වොක්ස් වැගන් එක ගැන. මේ ෆැක්ටරිය ගැන කවුරුත් විහිළු කළේ
නැහැ. පැහැදිලි. ඔබතුමා කතා කරන්න.
ඔව් ගරු කර්මාන්ත ඇමතිතුමා මම සතුටු වෙනවා එතුමා අපේ කාලේ පටන් ගත්තා කියලා පිළිගැනීම ගැන. ඒ වගේම ගරු විමල් වීරවංශ මැතිතුමනි දැන් මේ කර්මාන්තයේ ඩොලර් මිලියන 300ක ආයෝජනය. මේකෙන් 120ක් දේශීය පරිභෝජනයට ඔබතුමා කිව්වා වගේ පාවිච්චි වෙනවා වගේම 180ක් ආනයනයට එහෙම නැත්නම් අපි අපනයනයට නෙයි කරගත්තු කර්මාන්තය. විශේෂයෙන් මේක කරද්දී අපිට මතකයි ගර්භ චෝදනා. මේක වගුරු බිමක් වගේ තිබුණු ප්‍රදේශයක්. මෙතන අක්කර 20ක් විතර තමයි අක්කර 150න් රබර් තිබුණේ. මේ සියලු පහසුකම් දීලා ජලය, විදුලිය, යටිතල පහසුකම් දීලා තමයි මේ කර්මාන්ත ශාලාව තවස් අපක් දුන්නේ. ඔබතුමා අයිය පෙරේදී ආදී ඔබතුමා දැක්කා නම් වගවත්ත හන්දිය ඉඳන් තාම පාරේ වැඩි වෙරලා නැ පිවිසුම් මාර්ගයේ වැඩ. මේ වසරක් ඇතුළත අපි ඉවර කරපු තරින් එහාට රජයපැත්තෙන් දෙන්න ඕන සම්පත්තික පහසුකම් ටික යටිතල පහසුකම් ටික දෙන්න බැරි වෙලා තියෙනවා. ඒක නම් අපි කනගාටු වෙනවා. ඒ වගේම 2018 මුදල් රෙගුලාසි පනත යටදී අවශ්‍ය බදු සහන දුන්නා. අපි බදු සහන දෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දෙපැත්තම බැලුවා. මේ ඉඩම් අපි දෙනකොට දුන්නේ රජයේ තක්සේරුවට. අපි නිකන් කුණු කුල්ලට ඉඩම් දීලා නැහැ. සංගීලා එක දෙනවා වගේ. ඉතින් හැමදාම අපි රජයපැත්තත් බැලුවා, ආයෝජකයාපැත්තත් බැලුවා. ආයෝජකයාට අවශ්‍ය පහසුකම් ටික දුන්නා. විශේෂයෙන්ම ආජිකන්ට අවශ්‍ය වටපිට නිර්මාණය කරන්න ඕන. අපි ජාත්‍යන්තර ගිවිසුම් වලට යන්න ඕන. අපි සිංගප්පූරු ගිවිසුමට යද්දී ඒවට විරුද්ධව කෑ ගැහුවා. හැබැයි වසරක් ගිය තැනේ සිංගප්පූරු ගිවිසුමේ යම් යම් සංශෝධන කරන්න අවස්ථාව දුනා මේ ගිය 2019 මාර්තු මාසෙ. හැබැයි මේ වර්තමාන රජය එක ඇලපිල්ලක් පාපිල්ලක් මේ ගිවිසුමේ වෙනස් කරේ නැහැ. ඇයි වෙනස් කරේ නැත්තේ? ඒ ගිවිසුමේ කිරි අඩුපාඩුවක් තිබුණේ නැහැ. බිල්ලෝ මැව්වා. හැබැයි කිසිම සංශෝධනයක් නොකර ඒ සිංගප්පූරු ගිවිසුම අද ඉස්සරහට අරන් යනවා. ගරු කතානායකතුමනි,
ගරු මුලසරාරුඩ මන්ත්‍රීතුමනි, 2019 මාර්තු මාසේ තිබුණේ තමුන්වංශලගේ ආණ්ඩුව මිසක් අපේ ආණ්ඩුව නෙවෙයි.
වැරදීමක් වුණා. 2020 මාර්තු මාසේ ඔබතුමා නිවැරදි කරන්න අවස්ථාව දීම ගැන ස්තුතිවන් දෙනවා. 2020 මාර්තු තමයි අවුරුද්දක් සම්පූර්ණ වුණේ. අපි 2019 මාර්තු තමයි ගිවිසුමට එළමුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අපිට මතකයි මිරිජ්ජවිල හම්බන්තොට කර්මාන්තපුරය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිරිජ්ජවිල 2004 හදපු අපනයන සැකසුම් කලාපේ 2004 පස්සේ අපේ රටේ අපනයන සැකසුම් කලාපයක් හැදුනේ නැහැ. ඒ හැදුනේ 2018 මං හදපු බිංගිරි අපනයන සැකසුම් කලාපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව, මලික් සමරවික්‍රමතුමා ඇමතිවරයා විදියට, මමගේ ආසනේ වගේ මම නියෝජ්‍ය ඇමතිවරයා විදියට හදපු කර්මාන්තපුරේ. ඒතර මිරිජ්ජවිල තියෙන අපනයන සැලසුම් කලාපයේ අපි 2015 බලයට ගන්නකොට මේකේ තිබුණු ඇඟලුම් කර්මාන්ත ශාලා 3ක් සහ කුඩා ඉදිකිරීම් කර්මාන්ත ශාලා හතරයි. ඩොලර් මිලියන 9ක විතර ආයෝජන තිබුණේ. අලිවැටක් ගහලා තිබුණා එච්චරයි. කැලයක් තිබුණේ. හැබැයි අපි 2016 මේ මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ හම්බන්තොට අපනයන ශාලා කලාපයේ විදියට වෙනස් කරලා මේකට අවශ්‍ය පහසුකම් ටික දීලා නීති සකස් කරලා මේක විරුද්ධ කරනකොට මොකද හම්බන්තොට ජනතාව අපිට සැලකුවේ කොහොමද? අපිට ගල් ගැහුවා ඔබතුමාට මතකයි. විවෘත කිරීමේ උත්සාහය අර ගල් ගැහුවා. හැබැයි ඒ කර්මාන්ත ශාලාවට අද ආයෝජකයෝ ගෙනෙමින් කටයුතු කරමින් ඉන්නවා. මේ රජය අපි සතුරු වෙනවා. එදා මේකට විරුද්ධව කතා කරපු අය අපේ කාලේ අපිට පුළුවන් වුණා විශාල සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. ඒ වගේම විශාල තෙල් පිරිපහදු ගිවිසුමකට අපි එළඹුණත් පසුගිය රජය වෙනස් වෙනවත් එක්කම දවස් 52 කුමන්ත්‍රණත් එක්ක යම් යම් ඒ වෙනස් වීම වුණා. හැබැයි අපි කවදාවත් දේශීය කර්මාන්ත වලට අසාධාරණයක් වෙන විදිහට කටයුතු කරේ නැහැ. දැන් අපි දන්නවා මේ වෙලාවේ මේගොල්ලෝ බොහොම උජාරුවෙන් ඊයේ පෙරේදා කතා කරා අපේ නාවල් රාජපක්ෂ මහත්මයා ටයර් කර්මාන්ත ශාලාවක් හම්බන්තොට වෙනවා කියලා සැන්ඩොන් ටයර් කර්මාන්ත ශාලාව. බොහොම හොඳයි. බොහොම හොඳයි. අපි කැමති ආයෝජක වෙනවට. හැබැයි අපි ආයෝජක වෙද්දි කවදාද දේශීය කර්මාන්ත වලට හානියක් වෙන්න කටයුතු කරුවේ නැහැ. උදාහරණයක් විදිහට ඕමාන් ඔයිල් සමාගමත් එක්ක අපි ගහපු ගිවිසුමේ තිබුණේ 100%ක් ඒ නිෂ්පාදනය කරන නිර්මාණය කරන ඉන්ධන අපනයනය කරන්න ඕන. අපනයනය කරන්න ඕන. එහෙමයි කරේ. හැබැයි අද මේ ටයර් කර්මාන්ත ශාලාවේ හදන ටයර් වලින් 20%ක් දේශීය වෙළඳපොළට දාන්න ඉඩ කඩ දීලා තියෙනවා. මේක තියෙන භයානක තත්ත්වයක්. මොකද මේ ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයෙන් 20%ක් කියන්නේ අපේ රටේ වාර්ෂික ටයර් අවශ්‍යතාවය ලක්ෂ මිලියන 1යි. මිලියන 1යි වසරකට අවශ්‍ය ටයර් අවශ්‍යතාවය. මේක 20%ක් කියන්නේ මිලියන 2ක්. ඒ කියන්නේ අපේ රටේ ටයර් අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ දේශීය වෙළඳපොළට එනවා. ගොඩක් කල්පනා කරලා බලන්න. දැන් අපේ රටේ තියෙනවා ටයිල් කර්මාන්ත ශාලා. චීනයේ විශාල කර්මාන්ත ශාලාවක් ටයිල් කර්මාන්ත ශාලාවක් හම්බන්තොට ඇවිල්ලා හදලා ඒකේ 20%ක් අපේ දේශීය වෙළඳපොළට දාන්න අවශ්‍ය නීති සකස් වුණොත් කටයුතු සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අපේ රටේ දේශීය ටයිල් කර්මාන්ත ශාලා සියල්ලම කඩාවැටෙනවා. ඊළඟට හිතන්න සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවක් මහා පරිමාණයක හම්බන්තොට ආවොත් ඒකෙන් 20%ක් රටේට දැම්මොත් මොකද වෙන්නේ? අපේ කුඩා කර්මාන්තට ඉවර වෙනවා. බිස්කට් කර්මාන්ත වෙන්න පුළුවන්. වෙනත් දේශීය කර්මාන්ත වෙන්න පුළුවන්. අර වගේ මහා පරිමාණ එක කර්මාන්ත ශාලාවක් ඇවිල්ලා ඒ කර්මාන්ත ශාලාවෙන් 20%ක් අපේ දේශීය කර්මාන්ත ශාලා දේශීය වෙළඳපොළට දාන්න අවශ්‍ය ඉඩකඩ සකස් කරපුවාම ඒ කර්මාන්තයේ 100%ක්ම තියෙන දේශීය කර්මාන්ත ටික නැති වෙලා යනවා. මොකද චීනයේ ඉන්නේ මහා පරිපාලන සමාගම. ඍජු විදේශ ආයතන එන්න ඕන තමයි. හැබැයි ඒ ඍජු විදේශ ආයතන එනකොට අපිට අපේ රටේ ආයෝජකයෝ ටික අපේ රටේ ඉන්න නිෂ්පාදකයෝ ටික කර්මාන්ත කරුවෝ ටික රැක් ගන්න බැරි නම් වැඩක් නැහැ. ඒක තමයි අපි ඕමානත් එක්ක යුසුම් අස්සම් කරද්දී ඒ නිෂ්පාදන 100%ක් එක්ස්පෝර්ට් කරන්න විදිහට ඒ ගිවිසුම් වලට එළඹුණේ. ඒ නිසා අපිට බොහොම පැහැදිලි මේ රජය දේශීය කර්මාන්ත ගැන කොච්චර කතා කරත් දේශීය ගැන කර්මාන්ත මේ කර්මාන්ත ගැන දන්නේ නැති කෙනෙක් පොඩ්ඩක් කටගෙන ඉන්න. ඔය ඔළුව හැප්පේ පිටියේ. ඒ නිසා පැහැදිලිවම දේශීය කර්මාන්ත ගැන කතා කරාන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ දේශීය කර්මාන්ත රැකගන්න බැරි වෙනවා මේ වගේ ප්‍රතිපත්ති නිසා. ඒ වගේම දැන් විමල් වීරරස මහත්තයා ඔක්සිජන් කර්මාන්ත ශාලාව ගැන කිව්වා. මම කියන්න කැමතියි අපේ අමාත්‍යාංශය යටතේ කරපු තවත් ආයෝජනයක්. හැබැයි මුලින් ඔක්සිජන් කිව්වට ඔක්සිජන් එන්නේ නැහැ. එතන එන්නේ ජර්මන් සහ යුරෝපීය සන්නාම නාමයන් තියෙන කාර් එකලස් කිරීම. බොග්වාඩ් කියන නිෂ්පාදනයට තමයි අපි අවසර දීලා තියෙන්නේ. එනිසා යුරෝපා බ්‍රෑන්ඩ් එකක් යුරෝපා නිෂ්පාදනයක් තමයි හෙට අනිද්දා වැඩ අවසන් වෙන කුලියාපිටිය ඒ කාර් එකලස් කිරීමේ කර්මාන් ශාලාවෙන් එළියට එන්නේ. එනිසා අපි වැඩ කරලා තියෙනවා. දැන් ඊයේ පෙරේද විරවංශ මහත්තයා කිව්වා බයිසිකල් එකලස් කරන්න එකක් හදනවා කියලා. අපි කාලේ මහේන්ද්‍රන් ආයතනයේ අපේ මහින්ද සම්රසිංහ මහත්මයා ඉන්නවා. හොරණ අපි මතුකම අපි වැඩ ආරම්භ කරා. ඒකවලු දැන් වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි කොච්චර මෝටර් සයිකල් නෙමෙයි මොන කර්මාන්ත ආවත් අපි ඒ කර්මාන්ත වලින් දේශීය නිෂ්පාදනය රකින්න දේශීය ආයෝජකයන් රකින්න වගේම විදේශ ආයෝජන මේක සමතුලිත වෙලා එන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන නිසා විමල් වීරමස් මහත්මයාට කියනවා හෙට අනිද්දානකොට කුලියාපිටියට ඇවිල්ලා කාර් එකක් අරන් යන්න පුළුවන් වෙයි. අපිට hina වුණාට බ්‍රෑන්ඩ් එක නෙමෙයි වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය නිෂ්පාදනයත් රැකියා උත්පාදනයත්. ඒ වගේම අපි දන්නවා මේ රජය බලයට පත් වුණාට පස්සේ අත්සන් කරපු එකම ආයෝජනය තමයි HCL ඩොලර් මිලියන 12ක ගිවිසුම හින්දුස්ථාන් කම්ප්‍යුටර් ලිමිටඩ් කියන ආයතනය සමග. මෙතන ඍජු විදේශ ආයතන ඩොලර් මිලියන 12ක් වුණාට විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. රැකියා 50,000කට වැඩි ප්‍රමාණයක් සමාන රැකියා 5,000කට වැඩි ප්‍රමාණයක් උසස් තත්ත්වයේ ඉංජිනේරුවරු තාක්ෂණවේදීන් IT ඉංජිනියර්ස්ලා IT ටෙක්නීෂියන්ස්ලාට ඉඩකඩ ලැබෙන මේ ව්‍යාපෘතිය. හැබැයි මේ රජයේ මේ ගිවිසුම අත්සන් කරනකොට මේක මේ රජය අපි බලයට පත් වෙනකොට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබුණා. අපේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා විදිහට එවකට කටයුතු කරපු මංගලයා පවත්තුමා ඉන්දියාවට අවස්ථාව ගන්නවට ගිහිල්ලා ඒ සමාගමත් එක්ක අවශ්‍ය කටයුතු කරලා තිබුණා. ආයෝජනයක් අපි සතුටු වෙනවා. ඒ ගිවිසුම අත්සන් කළ මේ කටයුතු ඉස්සරහට කරගෙන මේ රාජ්‍ය කටයුතු කිරීම ගැන. ඒ වගේම එරාවුල් ෆැබ්‍රික් පාක් එක මම නියෝජ්‍ය අමාත්‍යවරයා එක්ක වශයෙන් නීති මලික් සමරකුමතුමාත් මාත් අවස්ථා ගන්නවකදීම අපේ අපනයන කරුව අපේ ඇඟලුම් කර්මාන්ත කරුවන් එක ඒ සංගමයත් එක්ක අපරල් ඇසෝසියේෂන් එකත් කතා කරලා එයාලත් එක්ක එළමුණු එකගතාවකින් පටන් ගත්ත ෆැබ්‍රික් පාකයක් මේ රජයේ ඉස්සරහට කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. මේ විදිහට අපි මේ විශාල ඩොලර් මිලියන 7000 ගණනක ඍජු විදේශ ආයතන ගණාවේ නිකන් නෙමෙයි. අපි ජාත්‍යන්තර ගිවිසුම් වලට එළමුණු. ඒ වගේම ආජිකයන්ට පහසුකම් දෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරා. Easy of doing පහසුකම් ලබා දෙන්න. ඒ කියන්නේ ව්‍යාපාර වලට පහසුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරා. ඒ වගේම අපිට පුළුවන් වුණා 2004න් පස්සේ අපනයන සැකසුම් කලාපයක් බිංගිරි හදන්න.
අද ඩොලර්
44ක.
ගරු මන්ත්‍රීතුමා විනාඩි 2යි තව.
තව විනාඩි කීපයක් දෙන්න මට අපේ
විනාඩි 5ක් ඉතුරු කරන් ඉන්නවා. එක දෙන්න.
ඒ නිසා ඩොලර් මිලියන 46ක ආයතන බිංගිරියට ගේන්න පුළුවන් වුණා. අද එතන දැනට සමාගම් පහක් ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒකෙන් ඩොන්සියා ඉන්ඩස්ට්‍රියල් ලංකා ලිමිටඩ් කියන ආයතන ඩොලර් මිලියන 9ක රැකියා 2500ක ආයතන ආරම්භ කරලා තියෙනවා. සිනර්ජි ෆාමසිටිකල් ප්‍රයිවට් ලිමිටඩ් ඩොලර් මිලියන 16ක රැකියා 2000කට වැඩි ප්‍රමාණයක්. එම්පයර් ෆීඩ් මිල් එක මේ කර්මාන්තශාලා තුනම දැන් ඉදිකිරීම පටන් අරන් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වුණා අවුරුදු 4කදී විශාල වැඩ කොටසක් කරන්න. රටේ හැදුණු අවුරුදු 15කින් හැදෙන අපනයන සැකසුම් කලාපය අපිට හදන්න පුළුවන් වුණා. අපේ රටේ අපනයන සැකසුම් කලාපය හදුවා නම් හැදුවේ අපේ ආණ්ඩුව. බියගම අපනයන සැකසුම් කලාපය අක්කර 350කට වඩා වැඩි. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ වගේම කටුනායක අපනයන සැකසුම් කලාපය අක්කර 520යි. කොග්ගල අපනයන සැකසුම් කලාපය. ඒ වගේ කර්මාන්තශාලා අපිට අපනයන සැකසුම් කලාප හදන්න පුළුවන් වුණා. බින්ගිරියේ තියෙන අක්කර 485ක අපනයන සැකසුම් කලාපය පළවෙනි අදියේ. අද ඒක ආරම්භ කරලා තියෙනවා. හෙට දාලා පහසුකම් අපි කරගෙන යනවා. මන්දකාමි වෙලා තියෙනවා. මම ඒක ගැන නිතර කතා කරනවා. ඉතින් මේ විදිහට අපිට මේ රට අපනයන කරවන්න සුදුසු රටක් බවට පත් කරන්න පුළුවන් උනේ ඒ අපි විසින් ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති නිසා කියන එක අපි පැහැදිලිවම කියනවා. දැන් බින්ගිරි දැන් හම්බන්තොට අපනයන සැකසුම් කලාපය අන්තිම කාලේ ප්‍රමාද වෙන්න හේතු වුණා යම් යම් කාරණා නිසා. විශේෂයෙන් ජනාධිපතිවරයා විසින් හිතරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි ඉඩම් ලබා දීමේදී අපිට සිදුවුණු ප්‍රමාදයන් මේ කරුණු කාරණාත් බලපෑවා. ඒ නිසා විශේෂයෙන් අපිට කියන්න තියෙන කාරණේ තමයි මේ රජය දේශීය එකපැත්තකින් ව්‍යාපාරිකය ගැන කතා කරනවා. හැබැයි ඍජු විදේශ ආයතන ගැනත් ජනාධිපතිතුමා නිතර කියනවා. නමුත් මේ වැදගත් කටයුත්තට නිශ්චිත අමතිවරයෙක් නැහැ. නිශ්චිත අමතිවරයෙක් නැහැ. අපි දන්නවා අපනයන කලාප සංවර්ධනය පිළිබඳව ඒ කියන්නේ අපේ තියෙන අපනයන සැකසුම් කලාපවල සංවර්ධන කටයුත්ත ඩීවී චානක රාජ්‍ය අමාත්‍යවරයාට බාර දීලා තියෙනවා. නමුත් මේ ආයෝජකයන්ට ඉතාම අවශ්‍ය පහසුකම් දෙන්න ප්‍රතිපත්ති ටික හදන්න නීති ටික හදන්න ජාත්‍යන්තර ගිවිසුම් එක එළමෙන්න අමාත්‍යවරයෙක් අවශ්‍යයි. ඉතින් මම දැක්කාද ගැසට් එකක් උදේ ඇවිල්ලා තියෙනවා ගරු ජනාධිපතිතුමා යම් යම් අමාත්‍යංශ කීපයක් ගැසට් කරලා දිනවා. අපි කියන්නේ මේකට තම අමාත්‍යංශයක් ගැසට් කරන්න. මේක ඔබතුමාගේ ජනාධිපති විරයතට තනියම මේක දරන්න පුළුවන් එකක් නෙමෙයි. සා පැහැදිලිවම අමාත්‍යංශයක් විදිහට වෙනමම තියෙන ඕන අමාත්‍යංශයක් තමයි අපරණ අපනායනයන් වැඩි කරන්න නම් ඍජු විදේශ ආයතන වැඩි කරන්න නම් ඒ සඳහා නිශ්චිත අමාත්‍යංශයක් අවශ්‍යයි. මෙතන ඉන්නවා දක්ෂයෝ. ෆේස්බුක් දිසානායක මහත්මයලා, මහින්ද සමරසිංහ මහත්මයලා. අද පිටිපස්සේ පේලියට හොඳ වැඩකාරයෝ. දැන් සමහරු හිටන් හිටියන්නේ මේ වියත්මගේ හාදේ තමයි වැඩකාරයෝ කියලා. දැන් වියත්මගේ හාදේ වැඩකාරයෝ නෙමෙයි කියන එක මේ රටේ අය පිළිඅරගෙන තියෙනවා. මේ ඉන්නේ හොඳ වැඩකාරයෝ. දැන් අපි දන්නවා එස් බිසාන මහත්තයා තමයි මේ සමෘද්ධි ව්‍යාපාරය අපි ජනසවියෙන් පස්සේ වෙනස් කරලා ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේක දේශපාලන මැජික් එකක් බවට පත් කරන්නේ. මෙතුමාගේ දේශපාලන මැජික් එකෙන් තමයි අපිට තාමත් ඔළුව ඔස්ස ගන්න බැරුව ඉන්නේ. ඔය කේල් මල් මේ ව්‍යාපාරයෙන් දපුතුමාගේ. නමුත් ඔබතුමාද පිටිපස්සට දාලා තියෙන්නේ. අර එතුමාට තිනා. ඈ එනිසා මේ වැඩකාරයෝ ඉන්නවා දෙන්න වැඩකාරයෙකුට මේ වගකීම. දෙන්න වගේ වගේ වැඩ කරේ. ඔය වියත් මගේ කිව්වට වියත් මගේ හාදේගේ කෙරුවා අපි දැන් දැනගත්ත පහුගේ කාරේ. වියත් මගේ හාදේගේ වැඩකාරකම් ටික. ඒ නිසා පැහැදිලිවම දක්ෂයෙන්ගෙන් වැඩ ගන්න ආණ්ඩුවක් නෙමෙයි. දක්ෂයෙක් දැක්කොත් ටක් ගාලා කොනකට දානවා තල්ලු කරලා දානවා. අනිල් ජාසිංහ මහත්තයාටත් ඒකනේ කෙරුවේ. ටක් ගාලා කොනකට දාලා තල්ලු කරලා දැම්මා. ඒ නිසා දක්ෂයෙන්ගෙන් වැඩ ගන්නෙ නැහැ. සාමාන්‍ය වැඩකාරයෙක් වැඩකාරින්ට බය වෙන්නේ නැහැ. වැඩකාරයෙක් වැඩකාරයින්ට බය වෙන්නේ නැහැ. දුර්වලයා තමයි දක්ෂයාට බය. දුර්වලයා තමයි දක්ෂයාට බය. ඒ නිසා ගරු ජනාධිපතිතුමා වැඩකාරයෙක් කියලා පෙන්නලා වැඩකාරයින්ට අවස්ථාව දෙන්න. ජනාධිපතිතුමා ෆේල් කියලාද මතයක් එනවා. දැන් හිතන් ඉන්නවා මේ අපි තමයි ලේබල් එක ගැහුවේ කියලා. දැන් ඒ තරම් නෙමෙයි මට ඊයේ පෙරද අපේ ප්‍රදේශයේදී කතාවක් කිව්වා. දැන් මේ පෑලියගොඩ පොකුර මිනුවන්ගොඩ පොකුර නෙමෙයි දැන් රාජපක්ෂ පොකුරට තමයි මේ අයවැයෙන් වැඩිපුර සලකලා තියෙන්නේ. ඊළඟට ඒ ආශ්‍රිතයන්ට රාජපක්ෂ පොකුර සහ ඒ ආශ්‍රිතයන්ට මේ වයවැයෙන් වැඩියෙන් සලකා ඇත. එතකොට SB දිසාරණ මහත්තයල මහින්ද සමරසිංහ මහත්තයල වගේ අය හුදකලා කර ඇත. හුදකලා කර ඇත. ඈ එතකොට අපේ සුසිල් ප්‍රේමචන්ද මහත්තයා වගේ අය නිරෝධායනය කර ඇත. ඈ අපේ අන්රපියදාසන යාපා හුදකලා කර ඇත. ආශ්‍රිතයෝ විදියට ඉන්න අර වැඩබැරි ටාසල්ලා ටික තමයි මේ රාජපක්ෂ පොකුරෙන් අද පෝෂණය වෙන්නේ.
ඔබතුමා විනාඩි 3ක් වැඩිපුර කතා කරලා.
පොරොස්තුදි මම ඉදිරිය කරනවා මේ අයවැයදිත් මේ සවලෙන් සලකලා තියන්නේ අර ඒ කට්ටියට ආශ්‍රිතයන්ට ලංක කට්ටියට PCR වල ගෙන්නන්න ඩීල් දාන්න ඒ සේරම දීලා දෙන ලඟායට. එතකොට හොඳම උදාහරණේ අපේ නියෝජ්‍ය කඩනායකතුමා. ඉතින් ඔබතුමාවත් හුදකලා කරලා තියෙන්නේ. අපේ කාලේ විදුලි බල ඇමති. හොඳට වැට්ටිය කරා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ජනාධිපතිතුමාට මේ රාජපක්ෂ පොකුර ශක්තිමත් කරන එක නෙමෙයි වෙන්න ඕනේ. රට ශක්තිමත් කරන එක. දක්ෂය හුදකලා කරන එක නෙමෙයි කරන්න ඕනේ. දක්ෂයෙන් ඉන්නේ වැඩ ගන්න එක. ඒ නිසා ඊට වඩා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මට අමතර කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වේ. තව එක වචනයක් කියනවා. මේ අමාත්‍යංශ යටතේ දෙන එක ආයතනයක් තමයි ජනාධිපතිතුමාගේ වැසීස යටතේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය. අපිට මතකයි 2018 අපේ ගායන්ත කරුණාතිලක මහත්තයා ප්‍රධාන සංවිධායකවරයා විදිහට ඉදදී හොඳම ඵලදායිතා සම්මානය ලැබුණේ ඒ ආයතනයට කියන එකත් මතක් කරමින් ඒකට වට ගෞරවයක් වශයෙන් මම මතක් කරමින් මට අවතර කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙන්න හදනවා
ඔබට. ඔබතුමාගේ ස්තුතියි.